වෙන පරිදි දෙවන තුන හතර වෙනදී ධ්‍යාන සත්‍යයක්වත් නැති වගේම රූපාන්තර වශයෙන් ලක්ෂණ ධ්‍යාන සත්‍යයක්වත් නැති මේ ලෝක පිළිබඳ සංඥා නැති පරලෝක පිළිබඳ සංඥා නැති මේ ලෝකයේ සහ පරලෝකයේ දෙක පිළිබඳ සංඥා නැති ඒ වගේම සමා යමක දෙක්ඛංශ සම්මුතම් විඤ්ඤා සංකප්පම් පරිවේසිතම් අනෝචිත ධම්මය සාකේන වශයෙන් දක්වලා තියෙනවා. තමන් දැක්කනම් ඇසුවනම් කියවනම් මනසෙන් සිහිපත් කළානම් නැත්නම් මනසෙන් පරික්ෂණ කළානම් කොයි ආකාරයෙන් එවැනි සිතින් කිසිවක් නැතේ නමුත් සංඥේත පනවස්ස නමුත් සංඥා මාත්‍රයක් එතන තියෙනවා. මේ බලසමාවත් විස්තර කරනකොට කියන පාඩේක සිංහල අදහස එතකොට සංඛාර සමතෝ නිර්වාණය විස්තර කරන දැන සංස්කාර කියන වචනේ අර්ථය දක්වන්නේ නිර්වාණය අත්දකින අවස්ථාවේදී පහළ වෙන ඉස්හාසියම් සංස්කාර මාත්‍රේ හැර එතන වේදනාව ඥාණාදී සියලු සංස්කාර මාත්‍ර හැර අනිත් සියලුම සංස්කාර සමනය වෙලා තියෙනවා. යන්නේ අභෝධ අරූපාවච ධ්‍යාන රූපාවච ධ්‍යාන ආදී විවිධ දේවල්. මේ විදිහට වෙන සංස්කාර කියන වචනේ ලක්ෂණ. ඊළඟට නිරෝධ සමාපත්තිය විස්තර කරන අවස්ථාවකදී දක්වනවා ආය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා වචන තුනක්. මේදී නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක් අනාගාමී හෝ රහත් වූ කෙනෙකුට පමණක් නිරෝධ සමාපත්තිය සමවදින්නට පුළුවන් බව පොත්වල දක්වා තිබෙනවා. මේක කියන්නේ කියලා හිතයි. එතකොට ඊයේ නිරෝධ සමාපත්තිය සමාදිනකොට මේ සංස්කාර ධර්ම තුනම නිරුද්ධ කරන්න ඕනේ. එතකොට නිරෝධ සමාපත්තිය නැගිටිනකොට ඔය සංස්කාර ධර්ම තුන සිහියෙන් සිද්දතල නැවත ඇතිවන්න ඕනේ. මේ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දැක්වීමේදී නිරෝධ සමාපත්තිය සමාදින අවස්ථාවේදී එතකොට මේ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දැක්කම තමයි කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියන වචන පාඨිකාන. එතන කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස වායු දහස. වචී සංස්කාර කියන්නේ විකක්ක විචාර කියන චෛතසික ධර්ම දෙක. එතකොට චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා කියන සංස්කාර සංස්කන්ධ ධර්ම දෙක. එතකොට නිරෝධ සමාපත්තියේ සමවදින පැද්දලේ සමවදින කොටම සමවදින්නට ප්‍රථමයේදී කලින්ම නිරුද්ධවන්නේ මේ වචී සංස්කාර කියන එක. විතක් ප්‍රචාර දෙක දෙවෙනි ධ්‍යානයේ සමවදින කොට නැති වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලාම නිරුද්ධවන්නේ වචී සංස්කාර. විතක් ප්‍රචාර. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයේ සමවදින කොට ආස්වාද ප්‍රසාර සම්පූර්ණයෙන්ම නොතේරීම දැනෙනවා. නැත්තටම නැතුව වාගේ නිරුද්ධ වෙනවා. අන්න එතකොට ඒක කාය සංස්කාර ඊළඟට නිරුද්ධ වෙන එක. වචී සංස්කාර පළමුවෙන් ඊළඟට කාය සංස්කාර. අන්තිමේදී නිර් සංඥා නාසංඥා යන කියන අරූපාවචර හතරවෙනි ධ්‍යානයෙන් පස්සෙයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ ඒ කියන්නේ හතරවෙනි ධ්‍යාන සිට නැත්නම් හතරවෙනි අරූපාවචර ධ්‍යාන සිට ඒ ධ්‍යාන සිට අනිත්‍ය ආදී වශයෙන් විමසීමෙන් පසුව අනාත්ම ආදී වශයෙන් දැක්සලේ වීමෙන් පසු ඇතිවන ඵල සමෝතේ පවත්නා වූ සංඥා වේදනා දෙක ඉවත් කිරීමෙන් තමයි නිරෝධ සමාපත්තියට පත්වන්නේ. එතකොට හේමස්ථායේදී අවසාන වශයෙන් නිරුද්ධවන්නේ සංඥා වේදනා කියන ස්කන්ධ ධර්මතාව දෙක ඒක තමයි චිත්ත සංස්කාර කියලා දක්වන්නේ. එතකොට නිරෝධ සමාපත්තිය සමවැදීමේදී සංස්කාර නිරෝධයක් වෙනවා. ඒ සංස්කාර නිරෝධ වෙන ආකාරය තමයි ඔය අපි ප්‍රකාශ කරන්නේ. නිරෝධ සමාපත්තිය නැගී සිටිනකොට ඔක යන්නේ පැත්තෙන් ඉස්සල්ලා නැතිවන්නේ මේ ඇයි කල්පනා කරන්න පුළුවන්කම දෙන්නට ඕන ඉස්සල්ලා නැතිවී යුත්තේ චිත්ත සංස්කාරය කියන්නේ. එතකොට අර කියන්නේ සංඥා වේදනා. ඊට පස්සේ මාස්පස්පස්පස් සහ විතක් ප්‍රචාර. ඔය ආකාරයෙන් තමයි වනවස අපහු සමාධි සුත්‍ර ප්‍රයත්නක වන්නේ පටන් ගන්න. මේ විදිහට එතන තියෙන සංස්කාර කියන වචනේ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් අපි අවිද්‍යා පත්‍යා සංස්කාර කියලා අද මාතෘකාවට තියෙන පහකින් අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන කතාව. මෙතන මේ සංස්කාර කියන වචනේ බුදුන් වහන්සේ සූත්‍ර දෙකකින් විවිධ ආකාරයෙන් ලක්වා තිබෙනවා. උපසෝතේන දක්වන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට මොනවද මහණෙනි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මහණෙනි කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන සම්වස්යෙන් වලදී බුදුහාමුදුරුවෝ දක්වන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ විස්තර කරනකොට මොනවද එතන සංස්කාර කියන්නේ කොහොමද සංඛාර අපඤ්ඤා සංඛාර ආනිජං සංඛාර මේ අතර කිසිම වෙනසක් නැහැ දෙකම එකයි වචන පමණයි වෙනස් වෙලා තියෙන්නේ අර නිරෝධ සංඥාපස්සේ දක්වන විට දැක්කෝ පාස සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන එක මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොට ඒකත් එන මෙතෙන්ද යොදාගත්තොත් අපි මුලාවකට පත් වෙනවා. දැන් නිරෝධ සංඥාපස්සේදී කා සංඛාර කියන ආස්වාද කරපස්සේ වචී සංඛාර කියන උසක් වේචාර චිත්ත සංඛාර කියන වේදනා සංඥා කියන ස්කන්ධ දෙක එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට බුදුහන් ප්‍රකාශ කරන කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා. එතන කාය සංඛාර කියන්නේ කයින් කරන සියලුම කුසල අකුසල කර්ම සංස්කාර වලට. චිත්ත සංස්කාර වචී සංඛාර කියන්නේ වචනයෙන් කරන ලබන කුසල අකුසල කර්ම සංස්කාර වලට. චිත්ත සංස්කාර කියන්නේ මනසින් කරන ලබන කුසල අකුසල කර්ම සංස්කාර වලට. ඒ සංස්කාරකයේ වචනේ බුදුරජාණන් වහන්සේ ඒ අර්ථයෙන් මෙතන යෙදී. යම් කෙනෙක් කර නිරෝධ සමාපත්තියේ දැක්කම අර්ථේම මේකට යොදාගත්තොත් එහෙම පරිසම්පාදේ විතර කරගන්නට බැරි වෙනවා. උන්ට උත්තර දෙන්නත් බැරි වෙනවා. මොකද සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රසන්න කාරීයව කියන ආස්වාද ප්‍රසන්න නිරුද්ධවන්නේ කොහොමද? ඇතුවන්නේ කොහොමද? ආදී වශයෙන් ඇහුවොත් නැත්තම් ආස්වාද ප්‍රසන්න නිසා නැවත ප්‍රතිසන්න විඥාන දෙක දෙන්නේ කොහොමද? ආදී කරුණේව උත්තර දෙන්නද බැහැ. මොකද මේ අපේ මෙතෙන්ට යොදාගත්තොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංඛාරා කියන වචනේ බුදුරජාණන් වහන්සේ කා සංඛාර වචේ සංස්කාර චිත්ත සංස්කාර වශයෙන් විස්තර කළ දක්වා ඇතනම් ඒදී අප තේරුම් ගත යුතු වන්නේ එන ස්ථානයේදී ඒ සංස්කාර කියන වචන වලින් දක්වා තිබෙන්නේ කා සංස්කාර කියන්නේ කයින් කරන ලබන කුසල අකුසල කර්ම වචී සංස්කාර කියන්නේ වචනයෙන් කරන ලබන කුසල අකුසල කර්ම. ඒ වගේම චිත්ත සංස්කාර කියන්නේ චිත්තයෙන් කරන ලබන කුසල අකුසල කර්ම. එතකොට මේකම තමයි බුදුරජාණන් වහන්සේ වෙනත් වචන වලින් කියන්නේ පුඤ්ඤාම් සංඛාර, අපුඤ්ඤාම් සංඛාර, ආනන්ද සංඛාර. පුඤ්ඤාම් සංඛාර කියන්නේ උත්සන්න කුසල වලට, අපුඤ්ඤාම් සංඛාර කියන්නේ අකුසල වලට. ඔව් ඒ වගේම ආනන්දගේ සංඛාර කියන්නේ ධ්‍යාන මට්ටම් වලට පස්ව සිටේ ස්වરૂපයක්. ආනන්ද කියන කී අදහස නොසැලෙන සත්‍ය කියන එකයි. සාමාන්‍ය ආනන්ද කියන වචනේ පාවිච්චි කරන්නේ හතර වෙනි ධ්‍යානය හෝ අරූපාවචර ධ්‍යාන වලට. ඒ කියන්නේ රූපාවචර අන්ත හතර වෙනි ධ්‍යානය නැත්නම් අරූපාවචර 1 2 3 4 කියන ධ්‍යාන වලට තමයි ආනන්ද කියන වචනේ පාවිච්චි කරන්නේ. නමුත් මෙතන ආනන්ද සංඛාර කියනකොට සියලුම ධ්‍යාන සිත් ගණන් ගන්නට කිසිම වරදක් නැහැ. ඔය හතර වෙනි ධ්‍යානය සහ අරූපාවචර ධ්‍යානය පමණක් නෙවෙයි. ඔක්කොම ධ්‍යාන දස්සන කිසිම එක වරදක් නැහැ. ඒකෝට අවිද්‍යාව නිසා කුසලුත්තරන අවිද්‍යාව නිසා අකුසලුත්තරන අවිද්‍යාව නිසා ධ්‍යාන සිත් උපදවා ගන්නවා කියන එක ඒකේ අදහස. ඒ ආනන්ද පුණ්‍යම් සංඛාර පුණ්‍යම් සංඛාර ආනන්ද සංඛාර. මේකම තමයි කාල සංඛාර වචේ සංඛාර දුක සංඛාර කියන්නේ කයින් උපසල අපසල කරනවා වචනේ උපසල අපසල කරනවා සිතෙන් උපසල අපසල කරනවා ධ්‍යාන සිත් ඔක්කොම සිතින් කරන දේවල්. එතකොට මේවා සංස්කාර භාවයට පස්සන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර කියන තැන ඒ කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් දැක්කෙන අර්ථයෙන් පුඤ්ඤාන් සංඛාර අපුඤ්ඤාන් සංඛාර අනුයන් සංඛාර වශයෙන් දැක්වුවා ඒ අර්ථයේ නිවිදී දැක්කෙන්නේ කුසල අපසල ධ්‍යාන සිත්තුන කරන ප්‍රකාශ කරන්නේ එතකොට මේකෙදී මේවා සංස්කාර භවට පස්සන්නේ අවිද්‍යාව පාදක වෙලා ඕවා සිදුවුණක් තමයි. දැන් මේකට තේරෙන්නේ කතාව දැන් රහත් වූ කෙනෙක් අපි තුන් බණ කියනවා බුද්ධ පූජා තියනවා මොකක් හරි වන්දන මාන කරනවා. කිසිම කුසලයක් සිදුවන්නේ නැහැ. ධර්ම දෙකම කුසල අකුසල කිසිවක් කරන්නේ නැහැ. මොකද කුසල අකුසල දෙකම සිතින් අත්හැරලා තියෙන කෙනෙක් නිසා. නැත්නම් රහත් වෙච්ච කෙනෙක් අපි තුන් කෙනෙකුට දෝෂාරෝපණය කරන පරස වචනේ නෙමෙයි. ආයෙත් භවවාදන් සාධනා කරමින් දෝෂාරෝපණය කරනවා. මේ දෝෂාරෝපණය කරන එක කිසිම ආකාරයකින් සිතේ පටිඝයක් තරහක් මොකක්වත් නැහැ. ඔය බුදුරජාණන් වහන්සේ පව බොහෝ අවස්ථාවලදී මෝඝ පුරුෂය කියලා මෝඝ පුරුෂය කියලා කියන්නේ බැරිවත් මොකලම් සම්බන්ධ දෙන්නේ පාසලේ ලිව්වක් අවස්ථාවකදී දෙන්නටම දෙන්නම ඊට පස්සේ බුදුහාමුදුරන්ට හැරෙලිය අවස්ථාවක් ඒ වගේ අවස්ථා තියෙනවා ඉතින් ඒකෙදී කිසිම අපසලයක් කරන්නේ නැහැ නමුත් සංස්කාර සංස්කාර ගැනීමක් තියෙනවා සිතුම් රහත්ය කියන්නේ ධ්‍යානවල සමාධිය, රූපාවච ධ්‍යාන, අරූපාවච ධ්‍යාන, අනිමිත්ත සමාධිය, අපනි සමාධිය, ශුන්‍ය සමාධිය, වේද සමාධිය වගේ සමාධිය නම් කුසලයක් පෙන්වන්නේ. ඒවා ක්‍රියා මාත්‍ර වල තියෙන සීමා වෙන මොකද අවිද්‍යාව ඒකල ඒ රහත්ය කෙනෙකුගේ සිත තුළ නැති නිසා. එතකොට අවිද්‍යා සත්‍ය සංඛාරා කියන වචනේදී පුඤ්ඤාමි සංඛාර, අපුඤ්ඤාමි සංඛාර, අනිද්දා සංඛාර වශයෙන් දැක්කනේ වචනේ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ රහත්තු කෙනෙකුට නොවේ මේක ප්‍රකාශ කරන්නේ පුත්සජන භූමිය අනාගාමි සකදාගාමි සෝවාස පුත්සජන භූමිය සිටිනායටයි කියලා. මොකද අවිද්‍යාව නිරුද්ධ කරා නම් කිසිම කුසලයක් අපසලයක් හෝ කිසිම අපසලයක් කුසල ගන්න ධ්‍යානසිතක් උපදවන්නේ රහසයි කියන ධ්‍යානසිත උපදවා ගත්තත් ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. එතකොට මෙතෙන්දී මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක තේරුම් ගන්න ඕනේ කුසල අපසල තමයි ධ්‍යානසිත තමයි. නමුත් අවිද්‍යාව පාදක වෙලා නැත්නම් අවිද්‍යාවක නිරුද්ධ නොවී කියන ප්‍රේෂිත තුන පවස්නා වූ ඒ කියන කුසල අපසල ක්‍රියා ධර්මය මෙතෙන්දී ගණන් ගන්න එකයි. කියන්නේ කුසල් තමයි රහතෝ කෙනෙක් බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් කරන්නේ. නමුත් ඒකෙන් නැවත පුනර්භවයක් ගෙන දෙන ආකාරයෙන් හෝ නැවත ඊළඟ ආත්මවලදී යම් කිසි ප්‍රතිප්‍රෝත්ති විපාකයක් ගෙන දෙන ආකාරයෙන් කර්ම රැස්වීම කියන සිදුවන්නේ. ඒක නිසා තමයි උතන ක්‍රියාසිත පමණක් ඇති වෙනවා කියලා දක්වන්නේ. මෙන්න මේ අර්ථය හොඳට අවබෝධ කරගත යුතුයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනේ තේරුම් ගන්නකොට. එතකොට අවිද්‍යාව නිසා ඇයි මේ සත්‍ය සංස්කාර රැස් කරන්නේ කියන එකයි ඊළඟ ප්‍රශ්නේදී ඉන්නේ. අපි දා ප්‍රකාශ කරන මේ සංස්කාර රැස් වෙන විට කොතන ඉඳලාද මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්න කියන කාරණා. දැන් මේ කුසලයක් හරි අකුසලයක් හරි ධ්‍යානසිතක් හරි මොකක් හරි සිදු කරන විට අපගේ ඇහැට රූපයක් හම් වෙලා ඒ තුනේ සිටිනු ගැනීමක් හෝ අනනාසයේ දින ශරීරයේ කියන ඒ ඉන්ද්‍රියන්ද රූපබ්ද කණ්ඩ රස පොට්ටම්බ ධම්ම ඒ අරමුණු පිළිවෙලින් හම් වෙලා ඒ තුනේ සිටිනු ගැනීමක් හෝ මනසට වේද ධම්මා ධම්ම ධම්ම කියලා ඒ තුනේ සිටිනු ගැනීමක් හෝ සිදුවන්නට ඕන. චේතනාවුත්තේ සම්මාම ධම්ම කියන වචනේ මේ හොඳටම දන්න පාඩයක්. චේතිත්ව සම්මන් කරෝටි කායන වාචා මනස චේතනාවමයි කර්මය කියන්නේ චේතනාව ඇති වුණාට පස්සේ කයින් සිතින් වචනයෙන් ක්‍රියා සිදු කරනවා. එතකොට ඒ චේතනාවක් ලැබුණේ නැත්නම් ඒ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන්නට බෑ. කර්ම හැස්වීම සිදුවන්නේ නැහැ. ඒක නිසා චේතනාවම තමයි කර්මය කියලා අපි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔබට කායික ක්‍රියාවක් කරන්නට අචේතනාවක් ඕනේ. වාචික ක්‍රියාවක් කරන්නට අචේතනාවක් ඕනේ. මේ මනසින් යම් කිසි දෙයක් කරනවා ඒ පිළිබඳ අදහසක් චේතනාවක් පහළවන්න තෝරන්නේ ඒක නැත්නම් කර්ම හැකීම සිදුවන්නේ. ඒක නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට මේ චේතනාව ප්‍රමුඛව කර්ම සංස්කාර රැස්වීම තුළ මුදින්දි ගණන් ගන්නවා. එතකොට ඇහැට රූපකෙන්න මේ විදිහට චිත්ත සංස්කාර ධර්ම ගැනීමක් සිදුවන්නට පුළුවන්. අනන්තයන් ශබ්දෙහිල ඒ වගේම සිතින් ගැනීම චිත්ත සංස්කාර ධර්මයන්ගේ දැනට වීමක් සිදුවනවා. නාසයේ දඳුසවල දිවට රසය කායයේ ස්පර්ශ සහ මනසට මේ ධර්මණු හැම වෙලා මේ තුන සංස්කාර ධර්ම ගැනීමක් සිදුවෙනවා. මේ සංස්කාර ධර්ම ගණන විට අපි හැමදාම කතා කරනවා එහෙ තියෙනවා රූපේ තියෙනවා එතකොට චක්ඛුඥානෙ සිට පහළ වෙනවා චක්ඛුඥානෙ පහළ වෙනකොට චක්ඛු සංපස්සය තියෙනවා චක්ඛු සංපස්සෙන් තමයි චක්ඛු සංපස්සද වේදනාව ලැබෙනවා රූපේ පිළිබඳ සංඥා තියෙනවා රූපේ පිළිබඳ සංචේතනය තියෙනවා රූපේ පිළිබඳ විතක්ක තියෙනවා රූපේ පිළිබඳ විචාරය තියෙනවා ඒ රූපේ පිළිබඳ සංහාම හෝ ඒ වෙනස් වෙන නිදාකාර ක්ලේශ ධර්ම දැනෙනවා මේ ආකාරයෙන් කොටස් 10ක් තියෙනවා. එහෙනම් පිළිබඳ කනනාසයේ විස්තරයේ මනස ඔක්කොම ඒ වගේම ඒකේ කියන්නේ 10 දක්වා තියෙනවා. ඔබ දැනනවා. මේදී මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් එයාගේ බැඳීමක් තියෙනවා නම් මේක හොඳ දෙයක් කියලා කෙනෙක් අදහස් කරනවා නම් මේක නිත්‍ය දෙයක් කියලා මේක සුබ දෙයක් කියලා මේක ආත්මයක් කියලා හඳුනමක් යම් කිසි කෙනෙකුගේ සිතේ තියාගෙන ඉන්නවා නම් මහගෙන සිටින්නේ ඇති වෙනකොට ඒ ආකාරයෙන් සිටින දැක කරගන්නා විටම අවිද්‍යාව දැනෙනවා. එහෙම නැත්නම් හැමදේටම කන්න සිටින්නේ මොකක්වත් නැතුව මම කියන හැංගීම මගේ කියන හැංගීම ආත්මයක් කියන හැංගීම සත්‍යක් කියන හැංගීම ආදී මොකක්වත් නැතුව මේක උදෝ ස්වභාවික ධර්ම මාත්‍යක් කියන හැංගීමෙන් හිතව බලනවා නම් එතන අවිද්‍යාව දැනෙීමක් සිදුවන්නේ. රූප පිළිබඳවත් එහෙම දැකපු දේ දැකීම මාත්‍රයෙන්ම නවතිනවා නම් එතන අවිද්‍යාව කියන්නට වන්නේ ඇහැට දැකෙන රූපයේ හොඳයි ලස්සනයි නරකයි ගැටේ ආදී විද්‍යාකාරයෙන් තියෙන එකද මේ පිළිබඳ විද්‍යාකාරයෙන් ගැටීමක් ඇති වෙන එක නැත්නම් ගැටීමක් ඇති වෙන ක්ලේශ ධර්මයක් ඇති වෙන එක එහෙම නැත්නම් කුසල පාර්ශික සිතිවිල්ල පොහේ තියෙන එක ඒ දැකෙන ලද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි නැත්නම් මේක හේතුඵල ක්‍රියාදාමයක් මේ දුක් සත්‍යය මේ සංවේ සත්‍යය දෙන දෙන කාරණාවක් අද නිදාකාරයෙන් විදර්ශන සිතිනේ ඒ දකින්නද රූපේ විමසන විටකෝ ඒ රූපේ පිළිබඳව අවිද්‍යාව ගැනීම අවිද්‍යාව ඥානනේ වීමක් සිදෙනවා අවිද්‍යාව කියන්නේ ප්‍රකට කරන එතකොට ඒක නැත්නම් ඒක අපි කොහොමද දැකපුර රූපේ දැකලා අනේ මේ අසුබත් දේව සුබත් දේව කියලා හිතනවා නම් මේ අදුකුන්නේ දේව දුකුන්නේ දේව කියලා කරුණාවන් පිටක් හිතේනවා නම් ඒකෙන් දෙන්නේ අවිද්‍යාව තමයි ඇතිවන්නේ අවිද්‍යාව පත්‍ය පුණ්‍ය මිසංකාරා කියන බුදුහමදු දක්වලා තියෙනවා ඒක අමතක කරන්න එපා කුසල්ලු සෙදුවන්නේ අවිද්‍යාව පාදක වෙනවා නිසා එතකොට එහෙම නැත්නම් ඒක දැකීම මාත්‍රේ නතර වෙනවා නම් එතන අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ සොර චක්ඛුඥානෙ රූපේ දැහැට රූපේ පෙනෙන චක්ඛුඥානෙ කියන චක්ඛුඥානෙ ඇති වෙනකොටම ඒ චක්ඛුඥානෙ මමයි නැත්නම් මේක මගේ මමයි චක්ඛුඥානෙ ඇති කරගන්න යාගේ දෘෂ්ටියක් ඇති වුණොත් එතකොට අවිද්‍යාව පහළ වෙනවා නැත්නම් චක්ඛුඥානෙ ඇතිවෙනකොට අවිද්‍යාව පහළ වෙනවා චක්ක සංපස්සයත් මේයි සංපස්සයේදී මම මගේ ආදී හැඳින් සංනාදති මානාදී ක්‍රේසයන් මේ සම්ප්‍රිත උනත් අවිද්‍යාව ජනිත වෙන නැත්නම් එතන අවිද්‍යාව ජනිත වෙනවා. පස්යෙන් පසු වේදනාවක් දැනුණා මේ වේදනාව උපේක්ෂිත නැදහත් ඥාන සම්ප්‍රිත එකක් නම් එතන අවිද්‍යාව නිර්වාණය ඇතිවීමක් සිදුවන්නේ. එහෙම නැතුව මේ ඇහැට දැකපු රූපේ දැකලා ඒක පිළිබඳ සුඛ වේදනාවක් ඇති කරගෙන නැත්නම් දුක් වේදනාවක් ඇති කරගෙන ඒවට ආසා කරලා ඒවට ගැටිලා විඳාපාණේ සිටි ගන්නකොට අර කුසල කුසල සංස්කාර ධර්ම ගැනීමක් සිදු වෙනවා. එතකොට එතන ඉඳලා විද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් වේදනාව වලට රූප සංඥාව විඩාකාරයෙන් වැඩි ආකාරයෙන් සංඥාවෙන් හඳුනාගන්නේ. ගැහෙන එක නිමුත්තේ ලක්ෂණේ කටේ විඩාකාරයෙන් හඳුනනවා. මේ හඳුනා ගැනීම ඔක්කොම සිතේ තියෙන මුලාව කියන එක දැනගෙන ඉස්සරහට කරන්නේ. එතකොට ඒ හඳුනා ගැනීම ඇති වෙනකොට මානවිද්‍යාව කරන්න පේනවා. ඒ වගේම තමයි රූප විතක්ක රූප විචාර රූපේ දෙස නැවත නැවත බලන්න ඕනේ මේක විමසීම සහ හොඳයි හොඳයි ලස්සනයි ආදී වශයෙන් මේ විදිහට දුෂ්ට කම්කලා හතුරු කම්කලා ආදී වශයෙන් මේකම දැකගෙන ඒක දිහාම නැවත නැවත සිත මෙහෙයවීමක් සිදෙන රූප විචාරයේ කියන සිද්ධාන්තය එකයි රූප විතක්කේ තනින් සිදුවන්නේ නැවත නැවත දැකන ලද රූපේට සිත නැන්නේ එතකොට මේ අවස්ථාව දෙකේදීම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එතකොට රූප සංචේතන පහළ වෙනකොට කෙලින්ම අවිද්‍යාව පහළ වෙනවා. ඒ වගේම රූප සංචේතනාව පසු රූපයේ පිළිබඳ සංහාවක් හෝ ඒහා සම්ප්‍රයුක්ත වෙනත් කවර කේස් ධර්මයක් හෝ ඇති වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාම් සංඛාර අපුඤ්ඤාම් සංඛාර ආනිද සංඛාර කියන එක ක්‍රියාත්මක වන්නේ ඇහැ පිළිබඳව කතා කරනවා මෙන්න මේ මේ අවස්ථා වලදී කියන කරුණ මෙයා තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕන. මම කලින් කිව්වා මේ රහත් වෙච්ච කෙනෙකුට මේ විදිහට හිතුවට කිසිම පුඤ්ඤාම් අපුඤ්ඤාම් ආදී කෙනෙක්ව ප්‍රසන්න ලබන සිතා සිදුවන්නේ නැහැ කියලා. ඇහැ රූපේ දැක්ක දැකීම මාත්‍රයෙන් පමණ රහත් වෙන විශේෂිත නිරායාසයෙන්ම නැතර වෙනවා. අවශ්‍ය ලස්සනයි ලස්සනයි කියලා හිතන්නත් පුළුවන්. කැඩයි කැඩයි කියලා හිතන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේවා දහදු ගොඩක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්නත් පුළුවන්. අවශ්‍ය නම් වෙන කවර ආකාරයකින් හිතන්න පුළුවන්. නමුත් කිසිම සංස්කාර කුසල කුසල හෝ අකුසල සංස්කාර තිබීමක් එතන සිදුවන්නේ ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. ඒක නිසා එතනදී අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා. ඒක ඒ විදිහට මේ අනක නාසයකට දිවට ශරීරයට සහ මනසට මේ කරුණ පතුරව පතුරව දැරුවාට පස්සේ මේ ආයත පැහැදිලිව තේරෙන්නට ඕනේ අවිද්‍යාව නිසා මේ විදිහටයි සංස්කාර රැස් වෙනවා සිදුවන්නේ. මේ පටිච්ච සම්පාද ධම්මේ ගැඹුරු ධර්මයක් මේ ගැඹුරු ධර්මයේ ඉතාමත්ම අමාරුම කොට තමයි තේරුම් ගන්නට අපහසුම කොට තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන කොටස. මේක තේරුම් ගන්නට පුළුවන් නම් භාවනාවෙන් පත්‍යස්ස වශයෙන් අවිද්‍යාව තුළ සංස්කාර ඇති වෙන එක සංස්කාර තුළින් ප්‍රතිසංවිඥානේ නැවතගෙන දීම ඇති වෙන ආකාරය දැකීම අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය අත්දැකලා සිටින කෙනෙකුට පමණයි. අන්කෙනෙකුට මේක කොච්චර කිව්වත් පස්සස්සලෙස අත්දැකෙන්නට බෑ. ඒ පස්සස්සලෙස අත්දැකීම සුදුවන්නට නම් අද්දම රහත් ජීවිතමයි. එහෙම නැති කෙනෙකුට මේක මේ කොටස පස්සස්සලෙස අත්දැකෙන්නට ප්‍රේරණ දෙන්නේ අවිද්‍යාව නිරුද්ධ කළා සංස්කාර නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ කළා විඥාන නිරුද්ධ වීම අත්දකින්නට පුළුවන්කම දෙන්න. වෙනි කෙනෙක් විතරයි පරිසම්පාදයේ මෙතන මේ කියන කරුණ අත්දකින්න. මේ ඒක නිසාමයි මේ කොටසේ සමම ගැඹීර කොටස වශයෙන් දැක්කේ. මොකද මේක තේරුම් ගන්නට බොහෝ දෙනෙකුට අපහසුයි. ඒකෝට අවිද්‍යාව නිසා මේ විදිහට ප්‍රසලා කුසල කන්න සංස්කාර රැස්සන්ව ඒ කියන කාරණාව තේරුම් ගන්නවා. අවිද්‍යාව කියන්නේ නොදත්තම මෝඩකම. එතකොට මේ සංස්කාරයේ හැඳින් සිටින මහා දුකක් කියනක දැනගටි පළවෙනි කාරණාව තියෙනවා. මේක නිසාම මේ සංස්කාරයේ හැඳින් සිටීමට හේතු වන නැවත නැවත ඉදීමට හේතු වන මොසල් පුළුවන් තරම් රැස් කරනවා. මොකද මේ ජාතික දුක්ඛා කියන එක හරියට තේරුම් අරගෙන දැනගනත් නැහැ. පවස්සන් දුක්ඛා කියන එක මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම දුකක් කියන එක තේරුම් අරගෙන නැහැ. පොඩින්ම කියවන මේ සංසාරයේ සල්පුණි ලෝකෙක කොතනද කියලා ඒකත් නාම ධර්මයන් දෙකක් රූප ධර්මයන් දෙකක් කරත්ම මේ නාම රූප ධර්මයන් දෙකක් කරත්ම පැවතිනම දුකක් කියන එක අවබෝධ වෙලා නැති මූලකම තිබෙන නිසා ඒ අවිද්‍යාව ප්‍රයත්න කරන නිසා බිනදාකාර කර්ම සංස්කාර රැස් කරගන්නවා. ඒ වගේම මේ කර්ම සංස්කාර තුළින්මයි නැවත නැවත මේ ඉදීම ගෙන දෙන්නේ දුක්ඛ සමුදය සත්‍ය මෙතනයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ පැහැදිලිවම අත්දකලා නැහැ පස්සස් ලෙස අවබෝධය නැහැ. ඒ අවරයි දුක්ඛ සමුදය ගැන දන්නේ නැතිනේ මොඩකම මේ අවිද්‍යාව තිබෙන සත් කුසල අකුසල කර්ම සංස්කාර රැස්වීම. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ සංසාරයේ රැඳී සිටීම මහා දුකක් කිය මේ දුක ගෙන දෙන්නේ මේ කර්ම සංස්කාර නිසායි කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබලා තියෙනවා නම් එවැනි කෙනෙක් ඔය කර්ම සංස්කාර මහා භයානක දේවල් දිහාට දැකලා නිරුද්ධ කරලා තියෙන්නේ නැවත ඒවා ඇති කර ගන්නට කොහෙත්ම කැමැත්තක් නැහැ එවැනි කෙනෙකුට. මොකද මේ දුක සමුදය ගැන දන්නේ අනිත් අතින් දුක්ඛ නිරෝධය සම්පූර්ණයෙන්ම මේ දුක නැතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් පහක් නිවනසේ නිමී යන අවස්ථාවේදී. ඒක සිදුවන රහත් කෙනෙක් පෙන්වන්න කරවට පස්සලා කියන්නේ නැහැ නේද? ඒන්නේ නැහැ පවතින දුක. බුදුනත් පසේ බුදුනත් පහත් වුණත් පෙන්වන මානසිකයේ දක්වාම පවතින දුක. එතකොට මේ දුක නැතිවීමට නම් සම්පූර්ණයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම නිරුද්ධ කළ යුතුයි. ඒ නිරුද්ධ කිරීම තමයි මේ වාගේ තියෙන උපාදාන සම්පූර්ණයෙන් අයින් කරලා මේ වගේ සිත සියය කෙරේ තියෙන චන්දරාගය සම්පූර්ණයෙන් අයින් වෙලා මෙවන් සිත නිදහසේ මුතුන් කියන කාරණාව සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්නට බැහැ. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව යෙතනින් දක්වන්නේ ඒකේ මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව තුළින් දුක්ඛ නිරෝධ සත්‍යයක් අත්දකිනා මේ සංස්කාර විරහිත සත්‍යයට සිතපත් කරනවා. කියන්නේ අවිද්‍යාව සම්පහසු කියන විරුද්ධ කළාට පස්සේ කෙසේ සිද්ද සංස්කාරයක් නැහැ සිතන්තරේ සිටින ගැනීමක් නැහැ සිතන ඉස්සලව පවතින සාන්තව ඉස්සල හැම වෙලාවෙම පවතින ඒකෝට මේ සංස්කාරය අධ්‍යක්ෂ නැති දුක්ඛ නිරෝධේ අඥානම කියන එකත් තිබෙන නිසා අවිද්‍යාව තුනේ සංස්කාර රැස් කරනවා. අර දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව දැන නැති නිසා කර්ම සංස්කාර රැස් වෙනවා. එන් රහත් සිතේ නමකට දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය කියන්නේ රහත් වූ නිරෝධ සත්‍ය. කියන්නේ රහත් ඵලශිත දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවක් කරා තියෙන. කියන්නේ රහත් වෙනා දුක්ඛ නිරෝධයේ අත්දැක්කා. ඒ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය අත්දැකලා ඒ නිරෝධ සත්‍ය අත්දැකීමම තමයි හේතුවන්නේ අනුපාදිශේෂ කියන්නේ සම්පූර්ණම මේ පහනක් වුණාට මේ පංචස්කන්ධ ධර්මයන් ඉඳලා පින්නම් පන්නේ.
මේක දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව වෙනවා. මේක සාමාන්‍ය ලෝකයට කිව්වට තේරුම් ගන්න බැහැ. මොකද දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව වේසත් කියන්නේ දුක් නිරෝධ සත්‍ය කියලා කිව්වොත් මේ මනුස්සයන් පිස්සු කියලා හිතයි සමානකේ. නමුත් සත්‍ය ඒකයි. මේක තේරුම් ගන්න බැරි දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව නොදන්නා මොඩකම කෙනෙක්ගේ සිත තුළ තියෙන නිසා මේ සංසාරයේ හැදී සිටීමට කර්ම සංස්කාර රැස් කරගන්නවා. මේ කර්ම සංස්කාර රැස්වීම නිසා සිදුවන්නේම අවිද්‍යාව. කුසල සිදුවන්නේ නැත්නම් විද්‍යාව නිසා, අපසල සිදුවන්නේ නැත්නම් විද්‍යාව නිසා, ඒ වගේම යම් යම් ධ්‍යාන සිත් උපදවනවා නම් ඒ ධ්‍යාන සිත් උපදවන්නේ අවිද්‍යාව නිසා. මොනවා අදහස් ගන්න අවිද්‍යාව නැති වුණාට පස්සේ මේවා එකක්වත් නෑ කරන්න නැති වුණා කියලා. බුදු කෙනෙකුත් බණ කියනවා, ධ්‍යාන වල සමාදන්, මේ කරුණා හේතු විමුක්තියට සමාදන්, විදේවට යන සමාදන්. ඉතින් මේ වෙලාවෙදී කොසල් රසයෙන් මේව මොකක්වත් නෑ එතන තියෙන්නේ ක්‍රියා මාත්‍ර පමණයි. දිට්ඨ ධම්ම සුඛීරණය සඳහා මේ ජීවිතයේදී සුඛීරණය වාසිකේම සඳහා ඒවට සමාදින්න කරනවා. බල සමාදවල සමාදින්න ආදී දේවල් කරනවා. මේව සමාපත්තිය සමාද මේවා කරන විට කිසිම කුසල සීමක් ඇතර නෑ. ඒක නිසා ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. නමුත් අනිත්‍යයට අවිද්‍යාව පාදක වෙලා මේවා සිදු කරන්නේ. මේ එක. ඊට අමතරව මේ කුසල කුසල කර්ම රැස්වීමේදී කරීමේදී ධ්‍යානයකට සම්වැදීමේදී හෝ කෙලින්ම ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් නැති නැති වෙනවා. වෙන කිසිවක් නෑ. මේක දන්නේ මොනකම බෝධිගේ සම්පූර්ණ චිත්තම තියෙන. ඒ කියන්නේ අපිට මේ හැදෙන මේ බණහන. මේ බණහන වෙලාවේ පංචස්කන්ධ ධර්ම නැති නැති යනවා තමයි කියන්නේ. සෝත විඥානය කියන කනස්පත් දෙහිල වැඩි වීම නිසා. ඊළඟට ශබ්ද හඳුනා ගන්න සංඥා ස්කන්ධය කියන විඥාන ස්කන්ධය සංඥා ස්කන්ධය දැන් දෙකයි. දැන් මේ පිළිබඳ සිත්කාරය දනාවක් ඇති වෙන පුරාණ ධර්මයේ ප්‍රශ්නයක් ගන්නවා නම් ධර්මයේ කියන සුඛ නිරාමිෂ සුඛ වේදනාවක් ඇති වෙනවා. වේදනා ස්කන්ධය කියන තියෙමත් තිබෙනවා. ඒ තමතරව මේ ධර්ම කරුණු අවබෝධයෙන් මම නැත්තම් අවබෝධයෙන් නැත්තම් ඒ පිළිබඳ නුරුස්නාගතයක් යන විද්‍යාදහස් 15 වීමක් සිදුතල දැනගෙන සංස්කාර සංදී 15 වීමක් මේ දේශනාවන් මේ ස්කන්ධ හතර විඥානය වේදනාව සංඥාව සංස්කාර කියන විඥාන ස්කන්ධ හතර දැනගෙන ඒ ස්කන්ධ වලින් ඇති වෙනකොට තමයි චිත්තජ රූප සිතින් පහළන රූප සංදී රූප කොටස ඇති ඇති නැති නැති යන ඊට අමතරව මේ චිත්තජ රූප වල අමතර රූප සංදී කියන කර්ම ඉත්තු ආහාර රූප කොටස ඇති නැති වෙන මේ පංචස්කන්ධ ධර්මයන් මේ ආකාරයෙන් මේ ඉඳලාගේ මේ ආදේශන සම්පාණය තුළ ඇති වෙන්නේ නැති වෙනවා. මේක තමයි කුලී අවස්ථාවේ කුලී කුසලයක් කරලා සිදුවන්නේ. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ලැබෙනව නැති පවතිනවා කියන්නේ දුකකම ඇති වෙනවා කියන එකයි. බුදුහාමුදුර දක්වන්නේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධ දුක්ඛ මේ පංචස්කන්ධේ පවතින එක ඇති වෙන එක දුකක් කියලා. බුදුහාමුදුර එකතැනක දක්වන මානෙ රූපේ ඇති වෙනවා කියන්නේ දුකක් ඇති වීම. වේදනාව ඇති වෙනවා කියන්නේ දුකක් ඇති වීම. දුකේ පහළ වීම ආදී වශයෙන් පංචස්කන්ධේ තමයි කතාව කියන්නේ. එතකොට මෙතන මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා කියන්නේ දුකක් කියලා දන්නේ ඔය නිසා ඒක උපාදාන කරනවා. මම කරනවා කියන වැඩේ දෘෂ්ටියක පිටනවා මම බණහනවා මම ප්‍රසාර කරනවා මම සාස්තනාගේ නව විද්‍යාව සිත තුළ තියෙන. ඇත්ත වශයෙන්ම මෙතන අර හේතුන් නිසා හටගත් ඵල ක්‍රියාදාම සංස්කාර කියන වචනේ එතන අපි දුව හේතුන් නිසා හටගත් ඵල සංස්කාර ධර්ම රාශිය ඇති වෙමින් නැති වෙමින් යාම පමණයි මෙතන තියෙන්නේ වෙන කිසිවක් නැහැ කියන අවබෝධය නැති අවිද්‍යාවක් එතන කියලා ඒ නිසා මොකක්ද කර්ම සංස්කාර රැස්වීම කියලා. එතකොට ඊට අමතරව මේ සිතින් උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතින් වල්ලනවා ඡන්දයෙන් හොරාගෙන. ඡන්දය කියන්නේ බැඳීම, කැමැත්ත රාගය කියන්නේ බැඳීම. ඇලීම බැඳීම වුණා. එතකොට මේ ඡන්ද රාගයෙන් යුතුව විවිධ දේවල් කරනවා. තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා. බාහිර පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා. එතකොට මේ පංචස්කන්ධ කියනකොටම අල්ලන්නේ වෙන මොකක්වත් නෙවෙයි වේදනාව, සංඥාව, සංකාර විඥාන නැත්නම් රූපක. ඕනෑම දෙයක් අපි කරන්නේ සම්බදී ගිහිලා බුද්ධ වන්දනා කරලා ඒ ස්ථාන හතර දක්වලා නේද? එතෙන්ද තමන්ගේ සිත තුළ ඇති වෙන වේදනා ස්කන්ධය අල්ලනවා, සංඥා ස්කන්ධය අල්ලනවා, සංස්කාර ස්කන්ධය අල්ලනවා, විඥාන ස්කන්ධය අල්ලනවා. ඒක පිළිබඳ සංදයක් කැමැත්තක් ඇති වෙනවා, ඒක පිළිබඳ රාගයක් ඇති වෙනවා. ඒක නිසා ස්කන්ධ ධර්ම හතර උපාදාන කිරීමක් සිදු වෙනවා. ඒ සංදරාගයට උපාදාන කියන්නේ මේක තමන්ගෙන් නැත්නම් යන බාහිර ලෝකයක් තමයි තමන්ගෙන් ගැලවීම කිව්වම ලෝකේ ඔක්කොම දේවල් ඒකට කුසල කුසල ආදී හැන්දියක්. මේක බොහෝ දෙනෙක් දන්නේ මෙතන මේ උපාදානයේ ක්‍රියාත්මක වන්නේ මේ විදිහටයි. මේ උපාදානයේ ක්‍රියාත්මක වන බව නොදන්නා මොඩකම ඒ අවිද්‍යාවේ තුළ තිබෙන නිසා කර්ම රැස්වීමක් එතන තිබෙනවා. අවිද්‍යාව පත්‍ය සංසාරයෙන් එනවා. මේ කර්මයෙන් රැස්කන ප්‍රසලාපිත කර්ම සංස්කාර නිසා නැවත නැවත සංසාරයේම උපදීමට හේතු වන දුක් සංදේශත්වයේ ක්‍රියාත්මක වෙනවා කියන කාරණා දැනෙනවා. කලින් කීපයේ දිස්සේ පංහල ලෝකේම දුකක් කියලා දන්නේ නැහැ. ඒ වගේම දුක් නිරෝධය දන්නේ නැහැ. දුක් නිරෝධ ගාමී පටිපදාවේ සත්‍ය මේකයි කියලා දන්නේ නැහැ. මේ ආදී අවිද්‍යාව තියෙන නිසාම මේවා සංහාවෙන්, දිට්ඨි වලින්, මාන වලින්, වේදාකාණයෙන් අල්ලනවා, ඡන්දයෙන් බැඳෙනවා, රාගයෙන් බැඳෙනවා, ඡන්ද රාගයෙන් බැඳලා උපාදාන කරනවා. ඊළඟට මම මේ සංස්කාර ධර්මයන් ඇතුළේ නැති වීමක් හැර එතන ඒ සංස්කාර ධර්මයන් ඇතුළේ නැති වීමක් හැර මෙතන වෙන මොකක්වත් නැහැ. කොයි කුසලයේ කොයි අපදේ කොයි දෙයක් කරන්නේ. නමුත් මෙතන මම කළා කියන හැඟීම තියෙනවා. ඒ අවිද්‍යාව නිසා සංසාර ලක්ෂණයනවා. මම දැන් කෙනෙකුට තරහ යනවා මේ මම කියලා කෙනෙක් සිතනගෙන හැඟීම තිබෙන නිසා. මට දැනෙනවා මට නිඳා කරලා මට ආපාස කරලා මට මේ දේක. අර මම කියලා කෙනෙක් සිතනවා කියන හැඟීම තියෙන තාක් කල් ඒ කෙනෙකුට නොවිස්සාවතිය තියෙනවා. එතකොට ඕනෑම දෙයක් මේ විදිහට සංහාරයෙන් උපාදාන කරන්නේ අර මම කියන හැඟීම තිබෙන නිසා අස්මිමානේ කියන කෙනෙක්. මේ අස්මිමානේ පසුබින්නේ තිබෙන නිසාම තමයි සංස්කරණයක් කරන්නේ. මම හොඳ තැනක උපදින්න ඕන, මම සුභතියක යන්න ඕන, මම ප්‍රසාරයක් කරගන්න ඕන. ඒ හැඟීම මම කියන හැඟීම කියන පහත් නම් සාමතුමගේ සිද්දතර තියෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක් කදාකාරී කරන්නේ නැහැ කියන ඇත්තදී නැගීම සක්පහදිතේන රුද්ධ කළාට මම කියලා කෙනෙක් සිදුනා කියන හැඟීම ඔහුගේ සිද්දතර ප්‍රයත්නයි. සංගදාගාම කෙනාගේ තියෙන අනාගාම කෙනාගේ තේසිබ්බත්තේ කියන මෙන්න මේ අස්මිමානය ප්‍රයාත්මක වෙන නිසා කුසල කුසල කම්ම සංස්කාරක වීමක් වෙනවා. මේ විදිහට මේ කියපු කරුණ ටික සමචිනේකින් කියනවනම් අවිද්‍යාව කියලා කියනවා. මේ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස් වෙනවා. යම් කිසි කෙනෙක් මේක හරියට තේරුම් ගන්නවා නම් අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ කර්ම සංස්කාර නිරුද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව නිරෝධ සංස්කාර නිරෝධ වෙනවා. ඒකට මේක කොහොම නිරුද්ධ කරනවාද විදුද්ද වුණාට පස්සේ පහත් චිකේකට විමුක්ත සිතක් උදාගන්න. විමුක්ත කියන්නේ නිදහසට. ධක්ඛ විඥානන්නේ, සෝත විඥානන්නේ, ගහන විඥානන්නේ, දිව විඥානන්නේ, කාය විඥානන්නේ, මනෝ විඥානන්නේ. ඒක මන ආයතනයේ ප්‍රඥාවක්, විමුක්ත සිත නිකම් හිස් දැනීමක්. මොකක්වත් නැහැ. කිසිම අරමුණක් ඒකේ නැහැ. කිසිම අරමුණක් ගැන හිතන්නවත් බැහැ. ඒකකින් කිසිම දෙයක් සංඥාවක් ඇති වෙන්නේ නැහැ. ඒ කිසි දෙයක් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ කිසි දෙයක් කිසිම දෙයක් අල්ලාගෙන උපාදාන කරගෙන නැහැ. ඒක ඔයේ මිශ්‍රලෝ බලාගෙන යනවා. මතු පිටේ සිත් වෙනම ඕන එක කොන දෙයක් කරන්නට කියන්නට පුළුවන් ධාතු කෙනෙකුට අර යක තියෙන සිත් ඒකත් වෙනම පැහැදිලිව පැහැදිලි කරනවා. මොකද අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ උද්දක වෙන සත්‍යම් මේ. එන්න මේ සිිතේ අන්තිම ස්වરૂපය ඒ අන්තිිතේ ඒ කියන්නේ සිිතට ගන්නට පුළුවන් නිසාම පිරිසිදු අවස්ථාවේ ඉන්න පහළට පිරිසිදු තැනන්නේ. මේකට තමයි ප්‍රබස්සන නිදම් වික්‍රේ චිත්තං කියලා දක්වන්නේ මේ සිිත ප්‍රබහස්රයි කියලා. එතකොට මේ සිිතේ රාගයක් දෝෂයක් මොහයක් බැහැවිලාක් වන්නේ ඒ නිසාම රාගකේ දෝෂයක් කමෝකේ කියන මතනම වල පාවිච්චි කරනවා. මේක කිසිම නිමිත්තක් නැහැ. ඒ නිසා අනිමිත්ත කියන්නේ අනිමිත්ත කියන වචනේ මේකට දක්වන අනිදර්ශන කියන වචනේ මේකට දක්වන කිසිම අරමුණක මේක පිළිගන්න ඒ නිසා අපපිච්චිත කියන වචනේ පාවිච්චි කරනවා. මේකට කවදා නොසැලෙන එක ආකාරයෙන් දිනු දිග යන නිසා අපුප්පා කියන වචනේ පාවිච්චි කරනවා. මේකට සියල් නාගේ නිදහස් වෙන සාචේතෝ විමුක්ති කියන වචනේ පාවිච්චි කරනවා. මේකට නිදහස් වූ විමුක්තෝ සිතක් නිසා විමුක්තියන් දෙත්තන් කියන විමුක්තන් දෙත්තන් කියන වචන පාවිච්චා කවර වචනයක් පාවිච්චි කළා ඒ රහස කෙනෙකුට එහෙම සිතක් පහළ වුණාම කිසිම සංස්කාරයක් නැතුව ඒ සිතේ උදී ඉන්නේ පුළුවන් කරුණාකරක් මේ සිත දිගින් දිගට ප්‍රයත්න කරගෙන යන මරණ මොහොත දක්වා මරණ මොහොත දක්වා ප්‍රයත්න යාමට හේතුවක් වෙනවා. හේතුව මොකද? මේ ලෝකයේ ඉදිරි කර්ම ශක්තිය තියෙනවා. මේක අමතර තමන්ගේ ජීවිතයේ පවත් ජීවිතයේ තමන්ගේ රූපයේ තියෙන ජීවිතින්ගේ රූප ශක්තිය ජීවත් වීමේ ශක්තිය බව නිසා මේක අමතරව මේ මානසික පැවැත්මට අවශ්‍ය වන ආකාරයෙන් ශරීර රූපයේ තියෙන ඉන්ද්‍රිය ධර්මන්ගේ යථාපරිදි දෙක ආකාරයක් තියෙනවා මේ කර්ම වෙන තිබෙන සාක්කල් වල සිට ඔය පැවැත්ම යනවා යම් අවස්ථාවකදී ඒකනු තුනෙන් එකක් හරිනේ නැතුණාට පස්සෙ මේ කය දිලහැලෙනවා දිලහැලෙනකොටම කිසිම ආකාරයෙන් සිතිවිලි ගැලීමක් නැතුව සිත පවතින නිසා මේ සිත නිවියනවා ඊට පස්සෙ ගැට ගහන්නට වෙන තැනක ප්‍රතිසංජයක් ගෙන දෙන්න විඥානයක් ඇති වෙන්නට හේතුවක් නෑ මොකද අර කයින් පුත්තගෙන බොහොමයේ සිටින අනාගාමී 15 සිටින කෙනෙකුගේ ජනක හත්න නැති හැම කෙනෙකුගේ සිත තුළ නිරායාසයෙන් සිටිදී ගලා යන ඒ ශක්තියක් පවතිනවා අර කලින් කියපු අවිද්‍යාව පාදක වූ සෙසු ධර්ම ඔක්කොම පවතින ඒක නිසාම සිටිනේ එකකට ප්‍රශ්න එකක් එකකට ප්‍රශ්න එකක් එකකට ප්‍රශ්න එකක් ආදී වශයෙන් ගලා යන්නේ ශක්තියක් පිටතට කියන මේ ශක්තිය ධර්මත්ව කියන්නේ නිරුද්ධ කරනවා කියන නිසා අර මැරෙන වෙලාවේදී අර සිත් කොහොමනක් වෙනවාසේ නිරුනා මොනවා හරි ගැට ගැහෙන්නේ වෙන තැනක උපදින්නට හේතුවක් මෙන්න මේ සිත් ඇතුලෙත් කියනාට සාම පැහැදිලිවම පේනවා මෙන්න මෙතන තමයි අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කළාන් පස්සේ සංස්කාර නිරුද්ධ කළා කියන්නේ මෙතන සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ මේ සංස්කාර මෙතන නිරුද්ධ වෙච්ච නිසා මේ ආකාරයේ ප්‍රතිසංග විඥාන නිරුද්ධ වෙනවා එතකොට ඌට තේරෙනවා කියලා ජාති විසම් බ්‍රහ්මතනය කතාන කරන්නේ නා ප්‍රඥා ඉස්සත්තාති පදානාති මම මේ ජාතිය සේවනා කියලා ඌට ඒක පාටම අවබෝධයකට පහදින් ප්‍රත්‍යක්ෂ අවබෝධයකට ලැබෙනවා මේක ලැබිච්ච පුද්ගලයාට පහදිනවා පේනවා කලින් සමාජයේ සිදුවන අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච නිසා අර කලින් කියපු කන්නා තන්න උත්න්නා උපාදාන ආදී ධර්ම මම මගේ කියන හැඟීම් ආදී ඔක්කොම ක්‍රියාත්මක වෙමින් පැවති නිසා හිත තුළින් නියක්කාකාර සිතිවිලි ධර්ම ගැලීමක් ඇති වෙනවා ඒකට එකකට පස්සේ එකක් එක වෙනකොට පස්සේ එකක් ඒ වගේම ඒ සිත් ගලන සිතිවිලි වලට අනුකූල සිතක් ඊළඟට නැතිවෙනවා මේක දකින්නට පුළුවන් එතකොට අවිද්‍යාව නිසා සංස්කාර මේ විදිහට ගලනවා මෙන්න මේ මරණ මොහොතේ ඒ සංස්කාර මේ විදිහට ගැලීම නිසා ප්‍රතිසංවේඥානේ මේ ආකාරයෙන් සිදු වෙනවා කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන් නැති කිසිම කෙනෙකුට මේ කරුණ ප්‍රත්‍යක්ෂව සද්දකින්නට බැ ඒක නිසාමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු ධර්මයක් කියලා දක්වන්නේ ගැඹුරු ධර්මයක් අවබෝධ කර නොහැකි වූ ධර්මයක් සාමාන්‍ය පුත්තජන රෝක්ෂාට කොහෙත්ම තේරුම් ගන්නට අපහසු එකක් එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනය නිබන්ධ පැහැදිලියක් දැකීමක් ලබන්නට පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලැබන්නට පුළුවන් නම් දෙවෙනි කෙනෙකුට පමණයි. නමුත් අන්නය ඒ අය ඒක මේ ආකාරයෙන් සිදුවෙනවා කියලා තරමක අවබෝධයක් හෝ ඇති කරගන්න උත්සාහ කරනවා. ප්‍රත්‍යක්ෂ නෙමෙයි. සමන්තික අවබෝධයක් හරියට ඉතිර ගන්නට පුළුවන්කම තිබෙනවානේ. අවිද්‍යාව තුළින් සංස්කාර රැස්වන්නේ මෙහෙමයි. ඒ සංස්කාර නිසා ප්‍රසංගේඥානය කියන නැවත පුනර්භවයක් ගෙන දෙන තැනක පහළ වීමක්. ළවතැනක පහළ වීමක්. විඥානයේ පහළ වීමක් ඇතිවන්නේ මෙහෙමයි කියන කාරණා තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ ඊළඟ දවසේදී අපි සංස්කාර පත්‍යවිඥාන කියන කතාව කියන්න. මේ සංස්කාර නිසා ප්‍රසංගේඥාන ජනිත වෙන ආකාරය. මේ පටිච්ච සම්පදා ධර්මයන් විස්තර කරනකොට ඒක ජීවිතයකට සම්බන්ධ කරන විස්තර කාණ්ඩයක් පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතයට විතර සම්බන්ධ කරලා නැත්නම් ජීවිත තුනකට සම්බන්ධ කරලා ජීවභවයේ මේ භවයේ සම්බන්ධ භවයේ ආත්ම තුනකට සම්බන්ධ කරලා ඒක කියන්නට පුළුවන්. අපේ මේ ජීවිතයට සම්බන්ධ කරලා කියන කතාවනේ අද මේ අපි විස්තර කළේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන කතාවවත් මේකම තමයි බව පච්චා ජාති කියන කතාව. පොඩි දෙකම මෙතෙන් එකයි. මේ දෙකක් නෙවෙයි. ඒ දෙකම අපි විස්තර කළා ආත්ම තුනකට සම්බන්ධ වන ආකාරය කියන විස්තරයක්. එක ආත්මයකට සම්බන්ධ වන ආකාරයේ විස්තරේ පසු දිනකයි අපි කතා මේ දක්වා කියපු කරුණවල කෙනසාරාංශය මෙන්න මේකයි. අපි පළමුවෙන්ම කියේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වලදීන විත විවිධ ආකාරයන් අපි තේරුම් ගන්න ඕනේ කියන කරුණ. විශේෂයෙන්ම අවිද්‍යා පත්‍ය සංඛාර කියනකොට කායම සමිතින් හෝ වචනයෙන් කරන කායික වාචික මානසික කුසල කුසල කර්ම රසීමේ දෙන එකයි තේරුම් ගත යුතු අනේ අවිද්‍යා පත්‍ය සංඛාර. කායික වාචික මානසික වශයෙන් කුසල කුසල කර්ම රසීමේ. ඒක ගත්තා ඒ අදහස ගත්තාම ඒ අද ඒ අක්ෂේ තමා තේරුම් ගත්තාට පස්සේ කොයි ආකාරයෙන් බුදුහාමුදුරුවෝ විස්තර කරනවා තමා ඒක පැහැදිලිව තියෙනවා මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ. එතකොට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නදස්කම ප්‍රධාන වශයෙන්ම ඒ නදස්කම නිසාම තමයි මම කියන කෙනෙක් සිටිනවා කියන්නේ ප්‍රශ්නෙමානේ පවතින්නේ. ඒ නදස්කම නිසාම තමයි සංහාව භවයේ රැඳී සිටීමේ අවස්ථාව පවතින්නේ. ඒ නදස්කම නිසාම තමයි උපාදාන කාණු සංදේම පාදයෙන් බැඳෙන්නේ. ඒ අවිද්‍යාව නිසාම තමයි කර්ම සංස්කාරයයි අවිද්‍යාව නිසාම තමයි මේ භවයේ රැඳී සිටීම ලොකු දෙයක් කියලා හිතාගෙන මුලාවට පත් වෙනවා. මේක සංසාර විමුක්තිය සඳහා මේ උපන් පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් දකින විට ඉතින්දී අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනකොට උසෙන්දි ප්‍රඥාවක් ගන්නට වෙනවා. නම් කිසි කෙනෙකුට ප්‍රඥාව පැහැදිලිව දකිනවා නම් කලින් මේ අවිද්‍යාව මෙතෙන් මේ විදිහට තිබුණා දැන් ප්‍රඥාව රූපේ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒ අවිද්‍යාව සංස්කාර ධර්මයක් ප්‍රඥාව සංස්කාර ධර්මයක් කියලා දකිනකොට පුළුවන්කම තියෙනවා එතන තියෙන අවිද්‍යාව තුරන් කරගෙන භාවනාව දිනා ගන්න. ඒ කියන්නේ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස්වීම නැතිවී අපසාර කර්මයක් තියෙනවා කියලා. අපි මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනකොට දුක් වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් අවබෝධ කරනකොට හේතුඵල වශයෙන් දකින. මේ හැම එකම වක්කදා මේක සංසාරයේ දෙග්ගැසීමට උපකාර වන ප්‍රසන්න වී සංසාරයේ කුසලීකිරීමට උපකාර වන ප්‍රසන්න. ඒ කුසල කරන විට අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. මොකද මේ මම කරනවා කියන හැඟීම පසුපසින් තියෙන එක. මමයි සාමයේ බහනා කරන විට තේරුම් ගන්න ඕනේ මොන ධර්ම ඇති වුණත් මොන අත්දැකීම් ආවත් මෙතන මේ සංස්කාර ධර්ම ටිකක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා එන එකක් නෙවෙයි කියලා. මේ ධර්මයේ ඇරුව මේ ධර්මයෙන් මේ අහලයිද සංස්කාර ධර්ම ටිකක් ඇති වෙන නැති වෙන පැත්තට ගියා. අපි රූපයන් දස්සන්නේ අනිත්‍ය දුකයි අනාත්මයි කියලා විමසන සද්ධාතුන බලනවා කියලා. ඒ කියන අවස්ථාවේ සංස්කාර ධර්ම නැති නැති යමක් තමයි තිබෙන්නේ. ඒකෝ පංචස්කන්ධය කියන්නේ සංස්කාර ධර්මයන් අධ්‍යාත්මික බාහිර වශයෙන් අපි බෙද බෙදා භාවනා කරනවා කියලා එතන ඒ අධ්‍යාත්මික වශයෙන් බලන්නේ සංස්කාර බාහිර වශයෙන් බලන්නේ සංස්කාරය. රොටින්න කියවන සංස්කාර ධර්ම අරමුණු කරන්නේ සංස්කාර ධර්මම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මෙන්න මේ අවබෝධය හරියට නොදක්ක අපි අනිත්‍ය ආදී වශයෙන් විමසන විට පවා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. ඒක අවිද්‍යාව ගැන අවිද්‍යාව පත්‍ය සංඛාර ගැන කියන වචනේ විස්තර කරනකොට අවිද්‍යාව නිසා කුසල් අකුසල් විද්‍යාව සිද්ධ වෙනවා. මේක සලකා ගන්නට තියෙන විදිහම ඇහැ කනනා දිවසක් වගේ මනසේ කියන ඉන්ද්‍රයන්ට විවිධ අරමුණු ඒන්ද්‍රයන් සම්මනාරමුණා මිල ඒකෙන් චිත්ත සංස්කාර කරන චේතනාව සම්ප්‍රේතෝ චිත්ත සංස්කාර ධර්ම ගැනීමක් සිදුවන්නේ කියන කාරණාව තේරුම්කට. ඒකදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ මේ එක එක ධර්මයක් මමලිය මගේ කියන සංනාමයෙන් දෘෂ්ටිවලින් මානෙන් උපාදාන කළොත් විතරයි. ඇහැ රූපය සංඥාන ආදී ධර්ම. නමුත් අර වේදනා සංඥා සංඥා රූප විචාරාදීය වැඩි ආකාරයෙන් දකිනකොට නැතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. එතකොට Tamanta තේරෙන්නට නෑ මුළු ජීවිතේ පුරාම අවිද්‍යාවත්‍ය සංඛාරා නීද සිදුවන්නේ. ඒ කියන්නේ මුළු ජීවිතේ පුරාම අවිද්‍යාවත්‍ය සංඛාරා කියන කොටස නීද ක්‍රියාත්මක වෙන්නේ කියන කරුණ Tamanta තේරෙන්නට ඕන. එතකොට මේ අවිද්‍යාව නිරෝධ සංස්කාර නිරෝධය අධ්‍යාපනයේ බහත් වූ කෙනෙක් කියලා පුළුවන් ප්‍රතිසන්දී ඥානයේ බුද්ධ විඥාන ආකාරය දකින්නට එවැනි කෙනෙකුට පැහැදිලිව මත් දකින්නට පුළුවන්කම තිබෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කරුණ සංඛාර පත්‍ය විඥානම් කියන කරුණ අනිත්‍යයේ සම්මදෘතෝ අවබෝධ කරගන්න බලන්න කියන එකයි කියන්නේ. මේ ධර්මයෙන් ගැටියුත් තාම වැදගත්ම උපදේශය තමයි මේ අය කවර දෙයක් කළා මේ සංස්කාර ධර්ම නැති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියන අවබෝධය කරගන්න. භාවනා කරන එකම විතර ධ්‍යානයකට සම්බන්ධ නැත්නම් ඵලයකට සම්බන්ධ නැත්නම් අනිත්‍ය වශයෙන් ලැබෙන දුක් වශයෙන් ලැබෙන ආත්ම වශයෙන් බලන මේ මොකක්වත් තේරෙන්නේ හැම විටම සමාගයේ සිටින චිත්ත සංස්කාර ගන්න ඒ චිත්ත සංස්කාර වලට අනුමෝහ වෙනවා තව සංස්කාර ගන්න. ඒකට සංස්කාර මේ සංස්කාර අරමුණ කරමු ඇතිවෙන්නේ මේ මන කරනවා නෙවෙයි කියන හැදීම ඇති වෙනකොට බොහෝ විට ඒ අවස්ථාවේදී අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදිහට බහනා කරනවා නම් සාර්ථකත්වයක් ලැබෙන්න ගන්න පුළුවන් කොහොමදදී. මේවා ගැඹුරු කරුණු නිසා තමයි කියන්නේ ටිකක් අදිමාදිකම් කරන්නේ කෙසේක මේවාට තේරෙන කරුණු ටිකක් තමයි අද අපි අවිද්‍යාව පැත්තට සංකහරා කියන කරුණා අතරින් ඉදිරිපත් කරලා මේකම ගන්න නොතේන ගම්භීර කරුණුකට අදාළ වෙනවා. ඒක නදාස් තමයි මේක සම සම්පූර්ණ වශයෙන් කරපු විස්තරයක් නෙවෙයි. එහෙනම් කල්පනා කරන්න මේක මෙදෙන සංඝයාට මේ දාණය කියන්නේ දුන්නා මේ දාණයක් තෝරන්නේ කරා මේක සම්පූර්ණව සබෝසත්යෙන් අපට මේ අනිත්‍යව නිරුද්ධ කරන සංස්කාරයේ දෙවීමේ සංස්කාර නිරුද්ධ කරත් ජීවන්ගේ ඥානය නිරුද්ධ කිරීමතේ මේ සංසාර ගම සම්පූර්ණයෙන්ම නැති කරලා සදාකානික වශයෙන් දුකින් මිදීමට වාසනාව සත්‍ය උදා වේවා. දැන් දෙවියන් සම්බින්න අපසත්තාන් දෙන පාඩේ ගැන අපසත්තාන් බොම්මත්තා දේවානාගාමයිතිකාපුඤ්ඤන්තං මාළු මොහොතෝ යාවනි බාහපත්‍යය නම් මේ කුණ්‍යමහා සෝක්ඛයවන් නමතෝ සබ්බ දුක්ඛ සංසතිමි කියලා උන්වහන්සේ සත්‍යය කියන්නේ.